ආචාර්ය ගරු චන්නජයසමුණ මහත්මයා ඔබතුමාට මිනිත්තු 17ක් කාලයක්
තියෙනවා. කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මුලින්ම මේ ගරු සභාවේ ඉන්න අපේ සෞඛ්‍ය ඇමතිතුමා පිළිබඳ වචනයක් පවසන්න ඕන. මීට වසරකට පෙර අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය බරපතල ලෙස කඩාවැටීමකට ලක් වුණා. එතුමා ඒ අසීරු අභියෝගය බාර අරගෙන ඉතාම කෙටි කාලයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව රටේ ජනතාවගේ විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරා. එතුමත් මමත් දෙදෙනම ඒ වගේම රාජ්‍ය ඇමතිතුමියත් වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන කෙනෙක්. අපේ ක්ෂේත්‍රයේ ගෞරවය රැකගන්න ගරු ඇමතිතුමා සමත් වුණා. අද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පිළිබඳව එතුමා ගත්ත පියවර පිළිබඳව ප්‍රශංසාවක් විශේෂ වශයෙන් පුද කරන්න කැමතියි, ඇගේ කිරීමක් කරන්න කැමතියි. එතුමා අපි පොදුවේ නියෝජනය කරපු වෛද්‍ය ක්ෂේත්‍රයටත් අභිමානයක් හැටියට මම හඳුන්වනවා. ඒත් මොකද අපි මේ පාර්ලිමේන්තුවෙත් පිටත් වැරදි පමණයි කියන්නේ මිනිස්සුන්ගේ. හොඳක් කරාම, හොඳ දෙයක් කරාම ඒ ගැන අගය කිරීමක් කරන්නේ නැහැ. ඒත් එක්කම මේ සභාවෙදිත් කියුණා ඩෙංගු රෝගය පිළිබඳව පහුගිය දශකයක දෙක කාලය සමහර විට අපේ රටේ මෑත ඉතිහාසෙම වෙන්න පුළුවන් ඉතාම හොඳම පාලනය දක්නට ලැබෙන්නේ මේ අවුරුද්දේ. පාරිසරික තත්ත්වයන් අවාසි සහගත විදිහට තිබියදී වුණත් ගරු රාජ්‍ය ඇමතිතුමියගේ මැදිහත්වීමෙන් නිරන්තර සොයා බැලීම නිසා ඩෙංගු රෝගය ඉතාම හොඳින් පාලනය කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිතුමියටත් අපගේ ඇගේීමක් ලැබෙනවා. එය මේ පාර්ලිමේන්තුවේ හැන්සාට ගත විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එතකොට අද මේ ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පත් දෙක පිළිබඳව ඒකේ සංශෝධන දෙකකුත් අපිට ලැබුණා. මං හිතන්නේ ඉතාම අත්‍යවශ්‍ය සංශෝධන දෙකක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ තාවකාලික ලියාපදිංචිය වසරක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙනවා කියන සංශෝධනය අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න කියන ඉල්ලීම මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා. ඒත් එක්කම මේ දෙවැනි පිටුවේ තුන්වන වගන්තියේ ආ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නම් කරන වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණත්වයක් ඇති මහාචාර්යවරුන් සිව් දෙනෙක් කියලා සඳහන් වෙනවා. මම යෝජනා කරනවා ගරු අමාත්‍යතුමනි, එය සායනික විෂයන් පිළිබඳ මහාචාර්යවරු හැටියට වෙනස් වුණා නම් සුදුසුයි කියලා. මොකද අද වෙනකොට මේ වෛද්‍ය විද්‍යාල ගණනාවක් පුළුල්ලා තියෙන නිසා මූලික උපාධිය වෛද්‍ය උපාධියක් නොවන අයත් විශ්වවිද්‍යාල වෛද්‍ය ශාස්ත්‍රය තුළ සෑහෙන පිරිසක් සිටිනවා. ඉතින් විශේෂයෙන්ම සායනික ශාස්ත්‍රය පිළිබඳව ප්‍රවීණතාවක් ඇති අය මේ කටයුත්තට මැදිහත් වෙනවා නම් වඩා සුදුසුයි කියලා මම හිතනවා. ඒ පිළිබඳ සලකා බලන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විදේශ රටවල් වල අධ්‍යාපනය ලැබලා අපේ රටට එන වෛද්‍ය උපාධිධාරීන් පිළිබඳ දැනට ඒ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට ඒ අවස්ථාව ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඉදිලි අවුරුදු 10ක පමණ කාලය පිළිබඳව මම හිතන්නේ ගැඹුරෙන් සිතලා බලන්න ඕන. අද ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් එහෙම විවිධ පෞද්ගලික අවශ්‍යතා මත පීඨ විශ්වවිද්‍යාල බවට පත් කරා. වෙනම විශ්වවිද්‍යාලයකුත් ආයුර්වේදයට තියෙනවා. හැබැයි මේ පිටවෙන උපාධිධාරීන් අපේ රටට අත්‍යවශ්‍යද? ඔවුන්ට රැකී අවස්ථා හිමි වෙනවද? ඔවුන්ගේ අනාගතය කුමක්ද කියන කාරණය පිළිබඳ අද ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් එහෙම මේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් අද රැකියා බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි රට තුළ ඔවුන්ට රැකියා ලබා දීම සඳහා ඉඩ ප්‍රස්ථාන නැහැ. එහෙමනම් අලුත් ආයුර්වේද රෝහල් විශාල ප්‍රමාණයක් රටේ ඇති කරන්න ඕන මේ පිටවෙන ආයුර්වේද වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දීම සඳහා. අවාසනාවකට විදේශ රටවලත් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා එහෙම ඉඩ ප්‍රස්ථාවක් නැහැ. විශේෂයෙන්ම ඉන්දියානු උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒක නිසා ආයුර්වේද වෛද්‍යවරුන් ගත්තොත් ඔවුන් අපේ රටෙන් පිට ගිහිල්ලා වෛද්‍ය නොවන වෙනත් කටයුතු සඳහා තමයි විදේශගත වෙලා රැකියා කරන්නේ. රට තුල ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. ඉදිරි වර්ෂ 5-6ක කාලෙදී බරපතල විදිහට මේ ප්‍රශ්නේ පැන නගින්න පුළුවන්. දැන් බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් මොකක්ද තත්ත්වය? අද වෙනකොට අවසන් විභාගයට ලෑස්ති වෙන්නේ 2017-18 කියන අධ්‍යයන වර්ෂයේ සිසුන්. 1472ක් සිටිනවා. 2018-19 1474යි 2019-20 1996යි දෙදස් විශ්ව විසියක එදදා සමසය හැත්ත හතරයි දෙදස් විසියක විසි දෙක දෙදස් හතලිස් සටයි දෙදස් විසි දෙක විසිතුනකින් අධ්‍යයන වර්ශය දෙදස් අසුවටයි. එක කියන්නේ මේ වෙනකොට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීටවල පමණක් වෛද්‍ය සිසුන් 11,052 අධ්‍යාපනය හදාරම. ඉදිරි අවුරුදු 6ක කාලය තුළ මේ අය වෛද්‍යවරු හැටියට එළියට එනවා. ඒවගේම තවත් වෛද්‍ය සිසුන් පිරිසක් ඇතුළට යන. දැන් මේ 11,052 ඊළඟ අවුරුදු 6 තුළ අපේ රජයේ අංශයේ රැකියා ලබා දීමට ඉඩ ප්‍රස්ථාව කොපමණ ප්‍රමාණයක්ද තියෙන්නේ? මම දන්න හැටියට මේ කාඩ් රිවිෂන් එකක් මේ දවස්වල කරනවා. මොන මොන තැන්වලද අලුතෙන් වෛද්‍යවරු අවශ්‍ය, මොන තැන්වලටද මේක ව්‍යාප්ත කරන්න ඕන කියලා. හැබැයි මේ හැදෙන වෛද්‍යවරු හැම කෙනෙක්ටම රජයේ අංශයේ රැකියා දෙන්න පුළුවන්ද? රජයේ අංශයේ බැරි වුණත් පෞද්ගලික අංශයේ හෝ දෙන්න පුළුවන්ද? එතකොට අපිට මං හිතන්නේ බුද්ධිමත් අමාත්‍යවරයෙක්, අමාත්‍යතුමියක්, ඒ වගේම නිලධාරී සෞඛ්‍ය අමාත්‍යසේ නිලධාරීන් පිළිබඳ විශේෂ පැහැදීමක් අපිට තියෙනවා. දැන් මේ නිලධාරීන් පිළිබඳ අපි සියලු දෙනා එකතු වෙලා මං හිතන්නේ ඊළඟ අවුරුදු 10 15 පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්න වෙනවා වෛද්‍ය ශිෂ්ටි. මේ එන අයට අපි මොකද කරන්නේ? එහෙම නැත්නම් තව අවුරුදු 4-5ක් ගියාම වෛද්‍යවරු රැකියා ඉල්ලලා පාරේ ඉන්න තත්ත්වයකට පත් වුණොත් එහෙම මං හිතන්නේ ඒක බරපතල අසාධාරණයක් වෙනවා. දැන් මේ ස්ථානෙ හිටියේ මේ සිසු දරුවන්ගෙන් ඇහුවත් ඕගොල්ලෝ මොකද්ද ඉදිරියට කරන්න කැමති රැකියාව කියලා අඩුම ගානේම 50% මං හිතන්නේ ඔවුන් කියන්නේ මම කැමති වෛද්‍යවරයෙක් වෙන්න කියලා. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ දරුවෝ ගත්තත් විශාල ප්‍රමාණයක් ඉන්නවා මෙරට හෝ පිටරට වෛද්‍ය අධ්‍යාපනය ලබන අය. මෙහෙ කරන්න බැයි නම් මුදල් දීලා පිටරට හරි යවනවා. දැන් විදේශගතවල අධ්‍යාපනය ලබන අයට ඒ අවස්ථාව ලබා දිය යුතුයි. ඒක හරි. හැබැයි අනාගතයේදී විදේශ රටවල්වල මූලික වෛද්‍ය උපාධිය ලබා ගැනීම තවදුරටත් අපි ප්‍රවර්ධනය කළ යුතුද? අපේ රටේ ඊළඟ අවුරුදු 6ට 11,000ක් හැදෙනවා නම්, තව පිටරට ගිහිල්ලත් හැදෙනවා නම් ඒගොල්ලොත් මෙහෙට ඇවිල්ලා මේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එකක් නේද වෙන්නේ? ඒ නිසා පෞද්ගලික වශයෙන් මම හිතනවා ඊළඟ වසර කිහිපෙදී මූලික උපාධිය සඳහා, මූලික වෛද්‍ය උපාධිය සඳහා විදේශ රටවල් වලට යන පිරිස අවම කිරීම සඳහා අපි උපක්‍රම හඳුන්වා දිය යුතුයි. ඒ අධෛර්යමත් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතුයි කියලා. මොකද එක පැත්තකින් අපි දන්නවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේත් වෛද්‍ය උපාධිය යම් මුදල් ගෙවීමක් කරලා ලබා ගන්න පුළුවන් තත්ත්වයකට දැන් පත් කරලා තියෙනවා. තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයකුත් එනවා. එතකොට මේවා එන පිරිසත් වෛද්‍යවරු බවට පත් වෙනවා. පිටරටනුත් ලොකු ප්‍රමාණයක් ආවොත් වෛද්‍යවරු මං හිතන්නේ අඩුම ගානේ ඊළඟ අවුරුදු 6 20,000ක වගේ ප්‍රමාණයක් හැදෙනවා. එතකොට අපේ රටට දරා ගන්න බැරි වෛද්‍යවරු ප්‍රමාණයක් හැදෙනවා. එහෙමනම් ගරු අමාත්‍යතුමනි, මං හිතන්නේ ඇමරිකාවේ, එංගලන්තයේ, අනිත් යුරෝපීය රටවල, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ මේ වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දීම සඳහා රජය මැදිහත් වෙලා වුණත් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව වැඩි කරන්න, ඒ රටවල වෛද්‍ය පද්ධති පිළිබඳව අධ්‍යාපනයේ කොටසක් බවට පත් කරලා ඒ කට්ටියව ප්‍රවර්ධනය කරන්න ඒ රටවල වලට යැවීම සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් වුණත් යම්කිසි වැඩපිළිවෙලක් පටන් ගත්තර මං හිතන්නේ වරදක් වෙන්නේ නැහැ. ඒක දීර්ඝකාලීනව අපේ රටට ප්‍රයෝජනයක් වෙයි. මම මේ කියන්නේ දැන් අද තියෙන තත්ත්වෙ නෙමෙයි, ඊළඟ අවුරුදු කිහිපෙදී මතුවෙන්න පුළුවන් තත්ත්වෙ. අද තියෙන තත්ත්වෙ ගත්තොත් එහෙම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා, වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඇකියුට් ප්‍රශ්නේ දැන් තියෙන ප්‍රශ්නේ වෛද්‍යවරු හිඟයක් වුණාට ඉදිරි අවුරුදු 1-2 දෙකේදී ඒ தત્ත්වය බොහෝ විට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් තියෙන தત્ත්වයේදී විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟේ මගහරවා ගැනීම සඳහා දැන් වෛද්‍යවරු ගොඩක් කවප් ඩියුටියක් Taman එක තැනක සේවය කරද්දී තවත් රෝහලකත් වැඩ කරනවා. සමහර විට ඒ තියෙන රෝහල කිලෝමීටර් 100 ගණනක් ඈත තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවක්, කවප් ලවන්ස් එකක් ලබා දීම සුදුසුයි කියලා අපි හිතනවා. ඒ පිළිබඳ ගරු අමාත්‍යතුමා අවධානය යොමු කරයි කියලා හිතනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඒ පිළිබඳව ඉල්ලීමක් කරා. ඒත් එක්කම මේ වෛද්‍යවරුන්ට තියෙන පහසුකම් පිළිබඳව, වෛද්‍යවරුන් පිළිබඳව මේ සමාජයේ යම්කිසි එකතකින් ගත්තොත් ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. වෛද්‍යවරයෙක්ට පඩි වැඩිවීමක් වුණොත් එහෙම, මොකක් හරි වරප්‍රසාදයක් ලැබුණොත් එහෙම, ඒක මහා වරප්‍රසාදයක් ලැබෙන හැටියට දක්වමි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ තමයි වෛද්‍යවරුන්ටත්. දැන් මන්ත්‍රීවරු උනහම හිතාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකතුමනි හතර මහා නිධානේ පහළ වෙලා කියලානේ. දැන් අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපිට හම්බුන මොකද්ද, වාහන පර්මිට් එකකුත් නැහැ, වෙන ලැබිච්ච වරප්‍රසාදයකුත් නැහැ. හැබැයි පිට ඉන්න අය හිතන්නේ මේ ජනමාධ්‍ය වලින් විවිධ විදිහට මවලා තියෙන රූපි නිසා, සමාජ මාධ්‍ය නිසා මේ අපේ හතර මහා නිධානේ කඩාගෙන පාත් වෙලා තියෙනවා. වෛද්‍යවරු ගැනත් එහෙම අදහසක් තියෙනවා. වෛද්‍යවරයෙක් වුණාම සියලුම මේ මාසෙකට 10,000-15,000 හම්බ කරන මහා ලාභදායි ව්‍යාපාරයක් කරන හැටියට තමයි වෛද්‍යවරු ගැන තියෙන්නේ. හැබැයි ග්‍රාමීය ප්‍රදේශවලට ගියොත් මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගියොත් එහෙම මේ ග්‍රාමීය රෝහල්වල වැඩ කරන වෛද්‍යවරු ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ඉන්න තැනක් නැහැ, නවතින්න තැනක් නැහැ, ඒ ඉන්න තැන සමහරට තෙමෙනවා, යන්න ටොයිලට් එකක් නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන් සඳහා නේවාසික පහසුකම් නවාතැන් පහසුකම් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මම හිතන්නේ දියත් වෙන්න ඕන. උන්ට සමහර අය කුලියට අරගෙන තමයි ඉන්නේ. ඒ ගම්වල ඉන්න අහිංසක මිනිසුන්ගෙන් පෞද්ගලික වෛද්‍ය සේවය දීලා සල්ලියක් ගන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් වෛද්‍යවරු ඒක නිසා උන්ට පහසුකම් වැඩි කිරීම සඳහා මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු යුතුයි. අනිත් ක්ෂේත්‍රය ඒ පිළිබඳව මම හිතන්නේ කවුරුත් ඊර්ෂ්‍යා කරන්න ඕන කියලා. ඒත් එක්කම දැන් අපි එකට සමහර වෙලාවට සාමාන්‍ය පෙළ කරලා ඉහළම ප්‍රතිඵල ගත්ත අය යනවා උසස් පෙළ විද්‍යාවිෂ ජීව විද්‍යා ශාස්ත්‍රයෙන් ගිහිල්ලා වෛද්‍යවරු වෙනවා. හැබැයි ඒ තරඟකාරී විභාගවලින් ඊට වැඩිය පල්ලෙහා හිටපු අය වෙනත් රජයේ රැකියාවන්වල මහා වරප්‍රසාද සමහල්ලාවට මහා නුවණ වරප්‍රසාද ලම්මා. ඉතින් මං හිතනවා එමුතුමනි අවුරුදු 10ක්වත් රජයේ සේවයේ වෛද්‍ය නිලධාරියෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්ට වාහනයක් සහ රියදුරෙක් ලබා දීමේ කිසිම අඩුපාඩුවක් මම නම් දකින්නේ නැහැ. ඒ අවස්ථාව උන්ට හිමි විය යුතුයි කියලායි මම හිතන්නේ. දැන් තියෙන තත්ත්වය හැටියට මේ ටැක්ස් එක නිසා, බදු ගැහිම නිසා වෛද්‍යවරු ඉතාම අසීරුතාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ පිළිබඳ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හැටියට ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරා අඩුම ගානේ මේ ටැක්ස් එක අවම සීමාව මාසයකට ලක්ෂ 2කටවත් ගේන්න කියලා ඒ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා වෛද්‍ය සේවය හැටියට වෛද්‍යවරු වෙනම කැටගරි එකක් හැටියට කොටසක් හැටියට රජයේ සේවය තුළ සලකලා ඒ අවශ්‍ය පහසුකම් දෙන්න, ඔවුන්ගේ තියෙන ප්‍රශ්නවලට සුවිශේෂී ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා කටයුතු කරන්න එහෙම තමයි මුලින් තිබුණේ. හැබැයි පසු කාලීනව එය වෙනස් වුණා. නැවත ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සේවය පිහිටවීම සඳහා ඔබතුමාත් අමාත්‍යංශයත් මැදිහත් වෙලා විශේෂ වශයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද සුවිශේෂී ප්‍රශ්න ගණනාවක් තියෙනවා වෛද්‍යවරුන්ට පමණක් මුහුණ දෙන්න වෙන. ඉතින් ඔවුන්ට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න වෙන්නේ මං හිතන්නේ ඔවුන් වෙනම කොටසක් හැටියට සලකලා බලලා. ඒත් එක්කම මම මේ පිළිබඳ කතා කරන්නේ විශේෂයෙන්ම ඒ කාරණා ටික. ඊට අමතරව අනුරාධපුරයේ ප්‍රශ්නයක් සහ පොදුවේ තවත් ප්‍රශ්නයක් පිළිබඳව අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ගරු අමාත්‍යතුමනි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක සීටී මැෂින් එකයි තියෙන්නේ. ඒකේ ටියුබ් එක පිච්චිලා දැන් සතියක් වෙනවා. ස්ට්‍රෝකයක් ආවොත්, ආඝාතය තත්ත්වයකට පත් වුණොත් එහෙම රෝගීන් එක්ක වවුනියාවට, එහෙම නැත්නම් කුරුණෑගලට පොළොන්නරුවට යවන්න වෙනවා. මම අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කීපවතාවක් තවම මතක් කරා. ඒක මේ වෙනතෙක් සවි කළ නැහැ. එතුමා ඊයේ කිව්වා ඊයේ රෑ හයි කළ දෙනවා කියලා. හැබැයි අද උදේත් මට විශේෂඥ වෛද්‍යවරු කතා කරා ඒක කෙරුණේ නැහැ කියලා. අත්‍යවශ්‍යම දෙයක් ඔබතුමා දන්නවා, සීටී එකක් නැතුව ශික්ෂණ රෝහලක් දුවන්න අමාරුයි. ඒ ගැන විශේෂ අවධානය යොමු කළා. අද දිනේ ඇතුළත ඉදම මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම මමත් අමාත්‍ය ධුරය දරුවා. මේ අමාත්‍යංශය කරගෙන යෑමේදී විවිධ ප්‍රශ්නවලට සමහරලාවට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මේ පළාත් සභා ක්‍රමයේ යටතේදී ඒ පළාත් සභාවල සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වෙලා ඉන්න නිලධාරීන් දීර්ඝ කාලයක් එකම තැන රැඳිලා සිටිනවා. උදාහරණයක් කියනවා නම් මම උතුරුමැද පළාතේ ඉන්න සෞඛ්‍ය සේවා ඒ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා, මම වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉඳිද්දිත් එතුමා ඒ ප්‍රදේශයේ පළාත් අධ්‍යක්ෂකවරයා. මම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වෙනකොටත් එතුමා තමයි හිටියේ. මම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්යවරු වෙනකොටත් එයාම තමයි පළාත් අධ්‍යක්ෂකවරයා. මම රාජ්‍ය ඇමතිවරයා වෙද්දී සෞඛ්‍ය පිළිබඳ එතුමම තමයි. මම කැබිනට් ඇමතිවරයා වෙද්දී එතුමම තමයි. අදටත් එතුමම තමයි. දීර්ඝ කාලයක් එකම තනතුරේ පළාත් සභා යටතේ තියෙන පළාත් ආයතනවල සෞඛ්‍ය පිළිබඳ නිලධාරීන් සමහර වෙලාවට අවුරුදු 15 20 එකම තනතුරේ රැඳිලා සිටිනවා. අපි දන්නවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ශීඝ්‍ර හසිනටත් උනේ අවුරුදු 15ක් විතර හිටියා. නිරන්තරයෙන්ම නිතතින්ම එහෙම ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වුණත් අවුරුදු 4කට ජනාධිපති ධුරේ සීමා කරලා තිනවා. අපේ රටේ 5කට සීමා කරලා තිනවා. ටර්ම් 2යි යන්න පුළුවන් අවුරුදු 10යි. හැබැයි ඇතම් නිලධාරීන් ඉන්නවා අවුරුදු 15 20 එක තැනක රැඳී සිටිනවා. ඒකාධිපති බලයක් ගොඩනැගිලා තිනවා ඔවුන් වට. ඉතින් ඒක නිසා
කරුමන්තව තම් මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ඒක නිසා මම යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයත් පළාත් සභාවත් අතර සංවාදිකින් පළාත් සභාවවල කටයුතු කරන නිලධාරීන්ටත් ඒ එක තනතුරක රැඳී සිටින්න පුළුවන් යම් නිශ්චිත කාල සීමාවක් නිර්ණය කරගත්තා නම් හොඳයි කියලා. දූෂණ වංචාවලට අතදීමක් තමයි වෙන්නේ අවුරුදු 15 20 30 එකම නිලධාරියා එක තනතුරේ රැඳී සිටීම නිසා. ඔවුන් පවසන්නේ ඇමතිවරු වෙනවා ඇමතිවරු යනවා අපි මෙතනම ඉන්නවා. ඒක නිසා එයාවට වැඩක් නැහැ. එයා තව අවුරුදු කීපයකින් යනවා. තව එක්කෙනෙක් එන්නේ. හැබැයි අපි මෙතනම ඉන්නවා. එහෙම අදහසක් තියෙනවා. ඒක නිසා පළාත් සභාවල ඉන්න නිලධාරීන් පිළිබඳව ඔවුන්ගේ කාල සීමාව පිළිබඳව මම හිතන්නේ එකඟතාවකට එන්න ඕන උපරිම කාලයක් යම් කිසි එකඟතාවකට එළඹෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගැන තමයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ. විශේෂයෙන්ම අද මේ පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරලා තියෙන කාරණාවලට මම හිතන්නේ අපි විපක්ෂ හැටියට අපේ ඒ සහයෝගය ලබා දෙනවා ඒ කරුණු සම්මත කර ගැනීම සඳහා. ඒත් එක්කම ඉදිරියේදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු වඩාත් හොඳින් කරගෙන යාම සඳහා අපි සුබ පතනවා ගරු අමාත්‍යතුමියටත් අමාත්‍යවරයාටත්. ඒත් එක්කම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් වෛද්‍යවරු හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුවේ. අපි එකතු වෙලා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පිටවගෙන තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව එකවන්න කටයුතු කරලා මේ ප්‍රශ්නවලට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ සෞඛ්‍ය ශිෂ්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා අපේ දායකත්වය ලබා දෙන බවත් මම විශේෂයෙන්ම සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මදුර විතානගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 19ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රථමයෙන්ම මම වසර 39කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වේතුලිධාරී දෙපාර්තමේන්තුවේ සභාගර්භයට අනුයුක්තව අපිට ගොඩාක් උදව් කරව සභාගර්භයේ වැඩවලට පී.කේ. සුනිල් විජේරත්න මහතා මේ අගෝස්තු 19 විශ්‍රාම යනවා. එතුමාට නිරෝගී විශ්‍රාම දිවයකට සුභාසින්සන ගේන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මා මීට පෙර කතා කරපු චන්න ජයසුමන මැතිතුමාගේ කතාවට තව කොටසක් එකතු කරනවා. 2015-2018 වර්ෂයේදී ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් සභාවකින් රාජ්‍ය ආයතන කීපයක දූෂණ අක්‍රමිතා වංචා පිළිබඳ විමර්ශනයක් කරා. ඒ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දීපු නිර්දේශ ක්‍රියාත්මක කරලා තිබුණා නම් අද කෙහෙලිය රඹුක්කැල්ල මැතිතුමාට මේ අවාසනාවන්ත සිද්ධිය වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබතුමා කිව්ව එක හරි. සමහර මේක කියනවනේ සමහර සියලුම දෙනාට කිව්වොත් වැරදි. සමහර ඉතා සුළු පිරිසක් මේ හැම ක්ෂේත්‍රයේ වෛද්‍ය ක්ෂේත්‍රය විතර නෙවෙයි හැම ක්ෂේත්‍රයකම මේ පරිපාලනය ඇස්සේ අරගෙන ඉඳලා වසර ගණනාවක් මොන රජයාවත් තයිපටි මාරු කරගෙන කරන දූෂණ වක්‍රමිතා වංචා පිළිබඳ ඉතා පැහැදිලිව ඒ කොමිෂන් වාර්තා නිර්දේශ දීලා තියෙනවා. ගරු අමාත්‍යතුමනි, මේ පාර්ලිමේන්තුවට සභාගත කරන ලද අන්නේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ කළ තියෙනවා සමහර වෛද්‍ය ක්ෂේත්‍ර අදාළ ඒ වෛද්‍ය වෘත්තිකයන් කීප දෙනෙක් ගැන. සමහර අය දැන් මේනෝට වත්තනංගුඩ පත් වෙලා ඉන්නවා. නමුත් තවමත් සමහර කීප දෙනෙක් නිදැල්ලේ ඉන්නවා. ඒක නිසා අපි මේ පාර්ලිමේන්තුවේදී විවිධ කමිටු වලින් විශේෂයෙන් කෝප් කමිටුවෙන් කෝපා කමිටුවෙන් එවාගේ විවිධ උපදේශක කාර්ය සභාව වලින් මේ දෙන නිර්දේශ මේ අමාත්‍යංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට අමාත්‍යංශ ලේකම්වරයා දැඩි සැලකිල්ලට ගත යුතුයි. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව මේ මහන්සි වෙලා මේ කරන කටයුත්තේ අවසාන ප්‍රතිඵලය එන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මම සභාවේ රැඳී සිටින පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලේකම්තුමාලා ඇතුළු සියලු දෙනාගේම ඉල්ලාසින ඉතා කාරුණිකව ඔබ සියලු දෙනා ඉතා ඉහළ පරිපාලනයක් මේ රටේ සෞඛ්‍ය සේවයේ උන්නති වෙනුවෙන් කරනවා. හැබැයි අතලොස්සක් ඉතා සුළු පිරිසක් කරන මේ අකටයුතුකම් නිසා ඔබ සියලු දෙනාම කරන මහන්සියට කැලලක් වෙනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලින් සහ කාරක සභාවලින් දෙන නිර්දේශ අනුව ඒ අවශ්‍ය කටයුතු කරන්න. මොකද ඉතාමන්න ඉහළ මට්ටමේ විමර්ශන තුලින් අනාර්ණ්‍ය දූෂිත ක්‍රියා කීපයක් තිබුණා. උදාහරණයක් විදිහට NMR ආයතනයට 2021 අප්‍රේල් 5 වෙනිදා මම දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලා. එතකොට ඒ පැමිණිලා දාලා හරියටම සති 4කින් ඒ ආයතනයේ ඩේටාබේස් එක විනාශ වුණා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් මටත් විවිධ බලපෑම් ආවා. සමහර ඒ සමාගම් ඒවට සම්බන්ධ සමාගම් වල නියෝජිතයෝ එක එක තරවකාරව දාලා මට කතා කරලා කිව්වා මේ පැමිණිලි ඉලාස් කර ගන්න කියලා. ඒ වගේ විවිධ බලපෑම් කරා. නමුත් මේ වන විටත් මට කනගාටුවට කරුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ පරීක්ෂණ ඉතාමත්ම මන්දගාමීව කිසිම ඌමනාවක් නැතුව කරන බවක් පේනවා. ඒ ගැන මම මගේ අප්‍රසාදය මේ වෙලාවේ පළ කරනවා. මොකද ඉතා පැහැදිලි තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධයෙන් මට පොඩි සැකයක් තියෙනවා. මේ ඖෂධ මාෆියාවේ ඒ මාෆියාකාරුවන්ට යටවෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කරනවාද කියන එක මට පොඩි සැකයක් තියෙනවා. මොකද මේක විශේෂයෙන්ම කියනවනේ ඇතැම් නිලධාරීන් කියලා සමස්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙමෙයි. මොකද මම එහෙම කියන්නේ මට පොඩි සැකයක් තියෙනවා. ඒක ගැන ඉතාම දුර්වල පරීක්ෂණයක් තියෙන්නේ. ඒ වගේම තමයි අද අපි තව කාරණා කීපයකට අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම මේ ගැන මේ වෙනකොට කරුණු ඉදිරිපත් කරා. විශේෂයෙන්ම කරු නියෝජ්‍ය කතානායකතුමනි, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ගැනට මගේ බලවත් කනගාටුව අප්‍රසාදය බල කරනවා. මොකද හේතුව මේ වන විට රට තුළ විශාල විශේෂඥ වෛද්‍යවරු හිඟියක් තියෙනවා. විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරු, ඒ වගේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු, නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේ මානසික රෝගී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක මේ ඒ වෘත්තිකයන් ඒ වෛද්‍යවරුන්ව පාස් කිරීම නම් සමත් කිරීම ඒගොල්ලොන්ගේ කඩිනමින් ඒ විභාගවලදී සමත් කරලා මේ වෘත්තියට එක් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ වගේ ඉතාමත්ම ප්‍රමාදව සිතාමතා චේතනාත්මකව මේක කරන බව පේනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ, මේක මගේ පෞද්ගලික අදහසක්, මම දකින්නේ ඒ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ඉන්න සමහර පුද්ගලයෝ, සමහර වෘත්තිකයෝ, ඒක හැමෝම කියලා කියන්නේ නැහැ, සමහර පුද්ගලයන්, සමහර වෘත්තිකයන් තමන්ගේ පෞද්ගලික රෝහල් වල කරන ප්‍රැක්ටිස් එකට අලුත් අය ආවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක අඩු වෙයි කියලා බොහොම පටු කුහක ග්‍රාම්‍ය මට්ටමේ සිතවිල්ලක් තියනවාද කියලා සැකයක් තියෙන එක නිසා මම ගරු අමාත්‍යතුමාට කියනවා මෙන්න මේ ගැන දැඩිව බලන්න. මේ පාර්ලිමේන්තුවෙන් කරන අදහසක්, පාර්ලිමේන්තුව දැඩිව මේ පිළිබඳව අවධානය යොමු කරනවා. මොකද මේ රටේ සමස්ත ජනතාවගේ වගකීම තියෙන්නේ ප්‍රතිපත්ති හදන්නේ. මේ 2,20,00,000 මිනිස්සු එවල තියෙන්නේ අපිට මේව කතා කරන්න මිසක් මේ තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන්, තමන්ගේ පෞද්ගලික ප්‍රැක්ටිස් එක වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ සාක්කුවට වැඩෙන ගනුදෙනුව වෙනුවෙන් මේ අපේ වෛද්‍ය වෘත්තිය, එහෙම නැත්නම් වෛද්‍ය අධ්‍යාපනය උගසර තියන්න බෑ කියන එක මම මේ වෙලාවේ අවධාරණයෙන් මතක් කරනවා. මොකද විශේෂයෙන්ම මේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය ගැන මම කියන්නේ මාධ්‍යටත් බලලා කියන්න. මේ මාධ්‍ය වුණත් විශේෂයෙන්ම දැඩි සැලකිල්ලක් දක්වලා මේවා මෙච්චර ප්‍රමාද වෙන්නේ නැහැ කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්න. මේ මෙහෙම වෙන්නේ නැහැ කියලා මොකද හේතුව? නැතුව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව කන බොන එකයි, ගමන් යන එකයි, වාහන යන එකයි නෙමෙයි. ඉතා සුළු පිරිසක් වූ නිලධාරීන් පිරිසක් මේ රටේ මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන, පාර්ලිමේන්තුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා. එහෙම නැත්නම් අමාත්‍යංශයේ ලේකම්තුමා, අමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයේ දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකර කඩාකප්පල් කරන්නේ ඇයි කියන එකත් දැඩි සැලකිල්ලට ගන්න ඕන. මොකද මම මේක ඉතාම හොඳ වගකීමෙන් කියන්නේ. මේ ගමන මේ පිළිබඳ ඉදිරියේදී අපි දැඩිව සැලකිල්ලට ගන්නවා පාර්ලිමේන්තුව. ඒ වගේම තමයි විශේෂයෙන්ම චන්න ජයසුමන මැතිතුමා ඉතා හොඳ අදහස් කීපයක් ඉදිරිපත් කර ඇත්ත කතාව නියත වශයෙන් 2025 වර්ෂයෙන් පස්සේ ලෝකයේ ලොකු වෙනසකට භාජනය වෙනවා. ඒ වගේම නියත වශයෙන් රැකියා විශාල ප්‍රමාණයක් නැති වෙනවා. ඒ වගේම ලෝකයේ අලුතෙන් ලෝකයේ රැකියා විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. මේක සම්බන්ධයෙන් ඉතාමත් පුළුල් විශ්ලේෂණයක් ලෝක ආර්ථික සංසදය World Economic Forum එකෙන් ලොකු විශ්ලේෂණයක් කළා, පුරෝගතනය කළා තියෙනවා. මේ තාක්ෂණය ඒවගේම විශේෂයෙන්ම කෘතිම බුද්ධිය පැමිණීමත් එක්ක ලෝකයේ ලොකු වෙනසක් ඇති වෙන ඉතින් ඒක වෛද්‍ය වෘත්තියටත් දැඩිව බලපාන එකක් මොකද සමහර වෙලාවට සමහර වෛද්‍යවරු සාම්ප්‍රදායික දැනට කරන ක්‍රමවේදය කෘතිම බුද්ධිය මගින් කරන්න දැනටමත් රටවල් තුල විශේෂ පෙළඹවීමක් තියෙනවා අර ඇබදතුමා කිව්වා වගේ රෝගීන්ගේ මූලික තොරතුරු පද්ධතියේ සිට රෝගීන්න ඒ රෝගීන්ගේ දත්ත ටික එකතු කරාට පස්සේ කෘතිම බුද්ධියට විශාල කාර්යභාරයක් ඉදිරියේදී හැබැයි ඒ වගේම තමයි අර වෛද්‍ය පශ්චාත් උපාධි ආයතන වගේ ආයතන තුලින් මේ තමන්ගේ හැකියාව බුද්ධිය දැනුම සහ පළපුරුද්ද අත්දැකීමත් එක්ක සැබෑවටම මනුෂ්‍යයා විසින් කළ යුතු කාර්යයට ඉහළ තැනක් ගෙන ඒක වෛද්‍යවරයාටත් ඒ වගේ පොදුයි. ඉතින් මෙන්න මේ වගේ ආයතන සමාජයට එන්න තියෙන ඒ පිරිස සිතාමතා චේතනාත්මකව වළක්වනවා නම් ඒක ලොකු ගැටලුවක්. මොකද තාක්ෂණයෙන් එහෙම නැත්නම් විශේෂ මෙවලම් වලින් කරන්න පුළුවන් දේවල් වෙනයි. හැබැයි සැබෑවටම වෛද්‍යවරයා ප්‍රායෝගිකව තමන්ගේ හැකියාව අනුව වැඩ කරන එක වෙනයි. ඉතින් ඒ වගේම තමයි අපි මෙන්න මේ ගැන දැඩිව සැලකිල්ලට ගන්න ඕන. මොකද මේ ලෝකයේ තියෙන ප්‍රවණතාවයන් අපේ වෛද්‍ය වෘත්තියටත් අපේ අධ්‍යාපනයටත් එකතු කරන්න ඕන. ඒ වගේම තමයි අපි පසුගිය කාලයේ දැක්කා මේ අපේ රටේ විශේෂයෙන්ම මේ අපේ දේශීය වෛද්‍ය මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉතා ඉහළ වටිනාකමක් ඉතා ඉහළ මේ කතාවක් ඒ වගේම ඉතිහාසයක් තියෙන රටක්. එතකොට අපේ මෙන්න මේ දේශීය වෛද්‍ය විද්‍යාවට ඉතාමත්ම සූක්ෂම සිතාමතා ප්‍රහාර එල්ල කරන මාෆියාවක් තියෙනවා. හැබැයි මම මේ වෙලාවේ දරු ඇමතුමාටත් ඒ වගේම අමාත්‍යංශයට ඉල්ලීමක් කරනවා මේ වසර 2500 ඉතිහාසයක් තියෙන අපේ රටේ මේ දේශීය වෛද්‍ය විද්‍යාවට හෙළ වෙදකමන් මේ බටහිර වෛද්‍ය විද්‍යාවත් එකට එකතු වෙලා එකට යන්න පුළුවන් තැන් පිළිබඳ අවධානය යොමු කරලා අධ්‍යයනයක් කරන්න. මොකද අපිට සමහර වෙලාවට මේ බටහිර වෛද්‍යවරයා එක පැත්තක ඉඳගෙන එක පීල්ලක දුවන්න ආයුර්වේද වෛද්‍යවරයා දේශීය වෛද්‍යවරයා එක පැත්තක දුවන්නේ නැතුව අපිට මේ දෙකොල්ලොම එකට එකතු වෙලා කරන්න පුළුවන් ඉහළ කාර්යසාධකයක් හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි යම් යම් බලවේග මේ දෙපාර්ශ්වය එකතු වෙලා ඉහළ තත්වයකින් රටේ වෛද්‍ය විද්‍යාවට ඉහළ වටිනාකමක් දෙන්න කරන උත්සාහය වළක්වන්නත් කටයුතු කරනවා. ඒ වගේම තමයි මම අපි පහුගිය කාලයේ තොරතුරු කීපයක් දැක්ක විශේෂයෙන් මේ මෙඩිකල් ටුවරිසම් සම්බන්ධයෙන්. මොකද දැන් අපි කොහොමද අපේ රටේ ඉන්න වෛද්‍යවරු මේ රෝහල් වලටම ගාල් කරන්නේ නැතුව එහෙම නැත්නම් සාම්ප්‍රදායික වෛද්‍යවරයා කියන තැනින් එහාට ගිහිල්ලා කොහොමද අපි අපේ රටේ තියෙන මේ ඉහළ වටිනාකමක් තියෙන ඉහළ අපේ ලෝකයෙන් ඉහළ ඉල්ලුමක් තියෙන අපේ වෛද්‍යවරයාව කොහොමද පාවිච්චි කරන්නේ මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න. දැන් මම එක උදාහරණයක් කියන්න මට පහුගිය දවසක මේක කිව්වෙත් ඇත්තරම වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉහළම නිලධාරියෙක් මට ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහලක ඇමරිකන් ජාතිකයෙකුට හදිස්සියේ හදවත් සැත්කමක් කරලා තියෙනවා. හැබැයි මේ හදවත් සැත්කමට ඒ රෝහල අය කරලා තියෙන්නේ රුපියල් මිලියන 1.5ක මුදලක්. එතකොට ඇමරිකාවේ තියෙන ඒ අදාළ ඉන්ෂුරන්ස් සමාගමට මේ තොරතුරු ටික යවුවට පස්සේ ඒගොල්ලෝ පිළි අරගෙන නැහැ රුපියල් මිලියන 1.5කට මේ වගේ හදවත් රෝග සැත්කමක් කරන්න පුළුවන් කියලා. අවසානයේදී රෝහලට සිද්ධ වුණා ඒ සැත්කම කරපු සම්පූර්ණ වීඩියෝපට ඒ අදාළ තොරතුරු ඡායාරූප සියල්ල ඉදිරිපත් කරන්න. ඒ වෙලාවේදී ඉන්ෂුරන්ස් සමාගම කියලා තියෙනවා ඇයි ලංකාවට බැරි මේ වගේ සත්කම් කරන්න. මොකද මේ තුලින් විශාල සංචාරක ප්‍රමාණය මේ මෙඩිකල් ටුවරිසම් වලට එහෙම නැත්නම් වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට සංචාරක ආකර්ෂණය කරගන්න පුළුවන් රටක් නේ ඔයගොල්ලෝ. මොකද ඇමරිකාවත් ඉතා ඉහළ පිළිගැනීමක් තියෙනවා කියලා ලංකාවේ වෛද්‍යවරු සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ මේ එක උදාහරණයක්. ඒ සම්බන්ධයෙන් අපි මීට වඩා දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද නියෝජ්‍ය කතානායකතුමනි අපි හැමදාම අලුත් විදියට හිතන්නේ නැහැ අලුත් දේවල් කල්පනා කරන්නේ නැහැ. හැමදාම අර අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වාහන ක්‍රම තමයි අපි හැමදාම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේම මම තව කාරණා කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. අපි අවුරුදු 76ක සාපයක් ගැන කියනවා මම දැක්කා ඔය ජනතා විමුක්ති පෙරමුණේ අද බොහොම ජනප්‍රියම මාතෘකාව 76 වසරක සාපය කියලා. හැබැයි 76 වසරක සාපය කියන කාරණාවෙන් ඔබට ගිහිල්ලා අපි මේ රටේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තියෙන දියුණුව ගත්තට පස්සේ අපේ ගරු අමාත්‍යතුමා විශේෂ මේ ඉදිරිපත් කිරීමේදී තොරතුරු දත්ත ඉදිරිපත් කරා. අපේ රටේ රෝහල් පද්ධතිය, ඒ වගේ ජාතික රෝහල් පද්ධතිය, දිස්ත්‍රික් රෝහල් පද්ධතිය, ග්‍රාමීය රෝහල් පද්ධතිය, ඒ වගේම ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පද්ධතිය, ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්ය පද්ධතිය, ඒ වගේ පළාත් පාලන ආයතනවල සෞඛ්‍ය සායන කාර්ය ඒ පද්ධතිය බැලුවට පස්සේ ඉතා පුළුල් පද්ධතියක් අද මේ රට තුළ සංවර්ධනය වෙලා තියෙනවා. මේක ගත්තොත් එහෙම අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. අපි වෙනත් රටවල් වලට ගියාට පස්සේ ඒ රටවල් වල මොන රටේ දියුණුව තිබුණත් මේ වෛද්‍ය විද්‍යාවට එහෙම නැත්නම් රෝහල් පද්ධතියට එහෙම නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ඒ මේ වගේ පහසුකම් ප්‍රමාණය ගත්තොත් ඉතාමත් දුර්වල තැනක තියෙනවා. ඒක නිසා අපි කවුරු මොනවාක්වත් මොන රජයන් යටතේ වුණත් පසුගිය කාලේ පුරාවටම අපේ රටේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ඒ යටිතල පහසුකම් වල දියුණුව ඉතාමත් ප්‍රශස්ත මට්ටමක විශිෂ්ට තැනක තියෙනවා. ඒ වගේම තමයි ඇමතිතුමනි අද අපිට ලොකු අභියෝගයක් තියෙනවා මේ වෙන විට පළාත් පාලන ක්ෂේත්‍රය ගත්තොත් MOH කාර්යාලවල එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය වෛද්‍ය පද්ධතියේ විශාල වෛද්‍යවරු හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ නගරගත කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒක නිසා කඩිනමින් මෙන්න මේ වෛද්‍යවරුන්ගේ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම තමයි පසුගිය කාලේ අපි කෝප කමිටුව මගින් කරපු ඒ නිරීක්ෂණ අනුව විශේෂයෙන්ම මොරටෝ විශ්වවිද්‍යාලයේ ඒ සෞඛ්‍ය වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේදී පුළුල් සංවාදයක් ඇති කරගත්ත සාකච්ඡාවක් කරා. එහිදී විශේෂයෙන්ම අද සාම්ප්‍රදායික වෛද්‍යවරයාගෙන් ඔබට ගිහිල්ලා මෙඩිකල් ඉංජිනේරින් පැත්ත විශේෂයෙන්ම ඒ සෞඛ්‍ය ඉංජිනේරු පැත්ත සංවර්ධනය අත්‍යවශ්‍ය කාරණා බව අවධානය කළා ඒ අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් අපි අපේ රටට ලොකු අවස්ථාවක් තිබෙන මොකද අපේ රටේ වෛද්‍යවරයාට ලොකු ඉල්ලුමක් ලෝකෙ තිබෙන නිසා මේ ගැනත් විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ. මොකද අපේ වෛද්‍ය පීඨවල ඒ දරුවන්ට ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සාම්ප්‍රදායික ක්‍රමෙන් ඔබට ගිහිලා ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් අනුව කොහොමද මෙන්න මේ කාරණා එකතු කරන්නේ, එහෙම නැත්නම් නවීන තාක්ෂණය ඒ වගේම නවීන තාක්ෂණික උපාංග උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් කරන ඒ උපකරණ සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා දෙන්න ඕනේ. මොකද හේතුව අපි දකිනවා ලෝකයේ වේගෙන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම තමයි පසුගිය අවුරුදු දෙකමාර්ග කාලයක් නියෝජ්‍ය කතානායකතුමනි අපි ලොකු විශ්ලේෂණයක් කරලා ලොකු අධ්‍යයනයක් කරලා අපේ රටේ ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ ඉහළ නංවන්න ලොකු වැඩපිළිවෙලක් කරා. මොකද මෙන්න මෙතනදිත් අපි මේ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන ලොකු අධ්‍යයනයක් කරා. කොහොමද වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාර වැඩ දියුණු කරන්න කියන එක. එහිදී අපි අඳුනගත්ත අංශ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම සුළුවා මධ්‍ය පරිමාණ ඒ වගේම මහා පරිමාණ විදිහට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ආයෝජන ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. අර චන්න ජයසුමන මැතිතුමා කිව්වා වගේ ඉදිරියේදී මේ වගේ වෘත්තිකයෝ එනකොට ඒ වෘත්තිකින්ව මොන වගේ ක්ෂේත්‍රවලට අපිට යොදවන්න පුළුවන්ද කියන එක ගැන අධ්‍යයනයක් අපි කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද දින මේ ගරු සභාවට අපි මේ වාර්තාව ඉදිරිපත් කරා. ඒ වගේම තමයි මෙම කමිටුවේදී ආයෝජකයින් ව්‍යාපාරිකයින් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන්න ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිව ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ යාන්ත්‍රයේ උපාය මාර්ගික පදනම් ඒ වගේම නෛතික වෙනස්කම් සම්බන්ධයෙන් ඒ පිළිබඳ ඉතා පුළුල් විග්‍රහයක් දක්වලා තියෙනවා. ඒ වගේම මම මේ වාර්තාව ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාමත් වෙනස් ආකාරයට ඕනම ක්ෂේත්‍රයක කෙනෙකුට ක්ෂණිකව අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපි සකස් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමාටත් ඒ වගේම පාර්ලිමේන්තු මහ මහලේකන්තුමිය කුෂාණි රෝහණදීර මැතිණියට ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපිට මේ කමිටුට ගොඩක් උදව් කරපු උමංගාසා ඒ නිලුසිගෙන නිලධාරින් දෙදෙනා ඇතුළු කමිටු සමාජිකින්ට සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. මොකද අපි අර සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා අද පළවෙනි වතාවට මේ නවවෙනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට සාම්ප්‍රදායික නොවන වාර්තාවක් ඉදිරිපත් කරය. ඉන්ෆෝග්‍රැෆික්ස් ක්‍රමයට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම තොරතුරු දත්ත තොරතුරු ප්‍රස්ථාර සහ ඒ රූප මගින් ඉතාමත් ඕනම කෙනෙකුට ක්ෂණිකව අවබෝධ කරගන්න පුළුවන් විදිය ක්‍රමයකට අපි හදලා තිනවා. ඒ වගේම තමයි මම ඒ සම්බන්ධයෙන් මේ කමිටු වාර්තාව හදන්න අපිට සකස් කරන උපකාර කරපු පෞද්ගලිකංශෙත් රාජ්‍යංශෙත් ඒ වගේම විවිධ විශේෂඥයින්ටත් ඒ වගේම ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච සීලුම රාජ්‍ය ආයතන වලට ස්තුති වන්දන ඒ වගේම මේ කමිටු විසින් දීපු නිර්දේශ මේනුවිටත් යම් යම් මට්ටම් වල රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට සුළුහා මධ්‍ය පරිමාණ විවසායකින්ගේ නිර්ණායකයේ සම්බන්ධයෙන් අපිට කවුද කියලා හඳුන්වා දීමක් කරගන්න පුළුවන් වුණා. රුපියල් බිලියනේට අඩු ටර්න්ඕවර් එකක් තියෙන පිළිවෙටුමක් තියෙන ආයතන ඒ සුළුහා මධ්‍ය පරිමාණ විවසායකයා කියන අදහස අපේ කමිටු හරහා නිර්දේශ කරගන්න පුළුවන් වුණා. ඒ වගේ විශාල නිර්දේශ ගණනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා ඒ ගැන මතක් කරමි. මම නිරන බොහොම ස්තුතියි.
ඔව් මිස්තුති කරුවන්තුමා. ඊළඟට කරු වෛද්‍ය හේසන් කාවින්ද හේසන් ජයවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටට ඉතාමත් වැදගත් වෙන පනත් කෙටුම් පතක් තමයි අද දිනේදී මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන වටිනාකම. අපි වෛද්‍යවරු හඳුනන්නේ මිහිපිට ඉන්න දෙවිවරු හැටියට. අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න සහ ජීවිත යථාපත් කරන්න සුවපත් කරන්න ඒ අය කටයුතු කරන. ඒ අය තනියෙන් නෙමෙයි මේ කටයුත්තට මැදිහත් වෙන්නේ ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අනිකුත් නිලධාරි හෙදියන් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අනිකුත් ඒ ප්‍රධානී මේ සියලු දෙනාම එකතු වෙච්ච සංකල්පනයකින් යුක්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තමයි අපිට තිබෙන්නේ. ඒදි විශේෂයෙන්ම අපේ රට මේ වෙලාවේ තීරුම් අරන් තියෙන කාරණයක් තමයි මේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වියතුන් රට ඇතහැරලා යන්න පටන් ගත්තා. මේ තුලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අවධානයකට ලක් වුණා. හැබැයි අපි දැක්ක ඉතිහාසයේ ගත්තහම අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන කතා කරනකොට, ඒ වගේම පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා කරනකොට අපේ රට තුළ තිබුණු විරෝධය අපිට අමතක කරන්න බැහැ. ඒ වගේම විදේශ රටවල්වල ඉගෙනගත්ත සිසු සිසුවන් වෛද්‍යවරුන් ලංකාවට එනකොට යම් අවස්ථාවන් වල තිබුණු විරෝධය අපිට මතක් වෙනවා. එහෙමනම් අද මේ ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පත ඉතාමත් වැදගත් නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු මේ රටට පැමිණෙනකොට අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත වෛද්‍යවරු මේ රටට පැමිණෙනකොට ඒ අයට අවශ්‍ය කරන ඒ රෙජිස්ට්‍රේෂන් එක ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සිදු වෙනවා. මං හිතන්නේ මේක ඉතාමත් වැදගත්. මොකද අපේ රටේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණවත් වෙන්නේ නැහැ විශේෂඥ වෛද්‍යවරු අපේ රටේ ඉන්න ජනගහනයත් එක්ක බැලුවහම. වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ විශේෂයෙන්ම බිහිවෙන වෛද්‍යවරු අර මං කලින් කිව්වා වගේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක රට අතහැරලා ගියා. ඒ වගේම තවත් වෛද්‍යවරු රටින් පිට ඉගෙන ගන්න. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට දැනගන්න ලැබෙන්නේ අපේ රටේ ඉන්න වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු හැටියට පෝස්ට් ග්‍රැජුවේෂන් කරන්න ඒ අය මැලි වෙනවා. මොකද දැන් ඒ අයට අවශ්‍යතාවයේ සමහර අවස්ථාවන් වලදී වෙන්නේ විදේශ රටක ගිහිල්ලා විදේශ රටක ඒ තමන්ගේ වෛද්‍ය වෘත්තිය ක්‍රියාත්මක කරා. හැබැයි අපි අවස්ථාව දෙනවා නම් ඒ වෛද්‍යවරුන්ට රටට එන්න මං හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. එහෙදි මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක පැත්තකින් අපි රෙජිස්ට්‍රේෂන් වලට මේ ආකාරයේ අනපනත් කෙටුම්පත් ඉදිරිපත් කරනකොට රජයේ අවධානය යොමු වෙන්න ඕන ඇයි මේ වෛද්‍යවරු රට අතහැරලා යන්නේ කියන කාරණා. දැන් අපි දිගින් දිගටම කිව්වා මේ වෛද්‍යවරුන් රට අතහැරලා යන්නේ ආශාවෙන් නෙමෙයි. මේ වෛද්‍යවරු බහුතරයකට කැමති අපේ රටේ ජීවත් වෙන්න සහ තමන්ගේ පවුල් සමග ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන කටයුතු කරන්න. හැබැයි ඇයි මේ වෛද්‍යවරුන්ට අද රට අතහැරලා යන්න තියෙන්නේ? පැහැදිලිවම තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක. මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ව හොඳ ඉස්කෝලේකට දාගන්න එයා කැමති. මේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පාසුකම් निराකරණය වෙනවා නම් එයා කැමති. මේ වෛද්‍යවරුන් ලැබෙන්න ඕන තීරු බදු රහිත වාහන බලපත්‍රය ලැබෙනවා නම් එයා කැමති. ඒ වගේම මේ වෛද්‍යවරුන්ට තමන්ගේ ඒ පළාත්වල ජීවත් වෙනකොට ඒ රෝහල්වල එයා සේවය කරනකොට accommodation එහෙම නැත්නම් නවාතැන් පහසුකම් ඒවා ප්‍රමිතියක් සහිතව තියෙනවා නම් ඕනම පුද්ගලෙක් කැමති. විදියට මේ පිළිබඳව රජ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දැක්කා දැට් එක රුපියල් 30,000කින් වැඩි කරා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපේ වෛද්‍යවරයෙකුට ලැබෙන්නේ සොච්චම් මුදලක්. අපේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ නිලධාරීන් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා රජයට මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ රට බංකොලොත් වීමත් එක්ක හැමෝගෙම පඩි වැඩි කරන්න බෑ. එක ශ්‍රේෂ්ඨක පඩි වැඩි කරොත් තව ශ්‍රේෂ්ඨයක් උද්ඝෝෂණය කරනවා, වර්ජනය කරනවා. ඒක තමයි මේ රටේ හැටි. හැබැයි රජයට පුළුවන් අර අපේ මදුර විතාරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳව අවධානය යොමු කරලා මේක ප්‍රසාරණය කරා. විශේෂයෙන්ම හෙල්ත් ටුවරිසම් වලට අවධානය යොමු කරන්න. ඒ වගේම ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ආවරණය වෙන පරිදි ඉන්ෂුරන්ස් ස්කීම් එකක් හඳුන්වා දෙන්න. මේ වලින් ලැබෙන ලාභය මේ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට ලබා දෙන්න. මේ අපි කියන්නේ පෞද්ගලීකරණය කරන්න කියලා. හැබැයි යම් ආකාරයේ මුදල් උපාදනය කරන්න පුළුවන් අවස්ථාවන් වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා මුදල් උපාදනය කරලා ඒ මුදල් සෞඛ්‍ය ශේෂයේ නියැලෙන වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දීම සඳහා ෆන්ඩ් එකක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ගැන කතා කරනකොට අද පෞද්ගලික අංශයට ගිහිල්ලා තමන්ගේ සෞඛ්‍ය අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න දැඩි පියවරයක් දරන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා රජේ රෝහලකට ගිහිල්ලා හොස්පිටල් වෝඩ් එකේ ඉන්න කැමති නැති අය. එතකොට අර ජාතික රෝහලේ තියෙනවා වගේ මර්චන්ට් වෝඩ් වගේ හදලා මේ අයට යම් ආකාරයේ සහනදායි ක්‍රමවේදයකට ඒ ප්‍රතිකාර ලබා දීම සඳහාත් ඒ වගේම ප්‍රමිතියක් සහිතව ඒ ප්‍රතිකාර ලබා දීම සඳහාත් රජයට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම දුෂ්කර පළාත්වල ඉන්න වෛද්‍යවරුන් සහ ඒ නිලධාරීන්ට හෙදියන්ට ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දීලා ඒ අයට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ටික ලබා දීලා ඒ ගාස්තු ලබා දෙන්න පුළුවන් රජයේ අනිත් නිලධාරීන්ට එක් කරනවා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිසාපතිවරුන්ට, ඒ උසස් තනතුරු වල ඉන්න නිලධාරීන්ට ඒ පහසුකම් ටික ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලබා දෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ ඕනම කෙනෙක් කැමති ස්ටේටස් මේන්ටේන් කරා. ඒක නිසා ඒක වෛද්‍යවරුන්ටත් හිමි දෙයක් කියන එක අපි මතක තියාගන්නට අවශ්‍යයි. මේ පිළිබඳව රජ අවධානය යොමු කරලා මේ සෞඛ්‍ය ශේෂය නගා සිටවන්න අපි කටයුතු කරන්න ඕනේ. අපි බොහොම ආඩම්බරයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරනවා මේ ලෝකේ ඉහළ තලයේ තියෙන සෞඛ්‍ය පද්ධතියක් අපිට තියෙනවා කියලා. ඔව්, ඒ පිළිබඳව අපිට ආඩම්බරයි සතුටුයි. හැබැයි මේ තත්ත්වයට
මේ සෞඛ්‍ය ශේෂය ගෙනාවේ මේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ශේෂය ඉන්න නිලධාරි. එහෙමනම් ඒ අයට අපිට වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ ලෝකේ ඉහළ පෙළේ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටක් බවට මේ රට පත් කරපු ඒ නිලධාරීන්ට සරිලන වැටුපක් වේතනයක් සහ ජීවන රටාවක් ලබා දීම සඳහා මැදිහත් වෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ රජය තාම ප්‍රමාදයි. මේ සෞඛ්‍ය ශේෂය පිළිබඳ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ශේෂයේ සේවය ලබා දෙන ඒ නිලධාරීන්ට ඒ අයගේ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංසදය ඉදිරිපත් කරලා තියෙන ලියවිල්ල මම ඒක සභාගත කරනවා. මේ ලියවිල්ලේ තියෙන සියලුම කරුණු මං හිතන්නේ ප්‍රායෝගික කරුණු බවට පත් වෙනවා. කවරින් අප් අලාවන්ස් කියන ඉල්ලීම පළවෙනි ඉල්ලීම. ඒ වගේම එක්ස්ක්ලූසිව් සර්විස් කැටගරි ඇන් සැලරි කෝඩ් කියන ඉල්ලීම. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් 22/99 සර්කියුලර් මෙන්න මේ ඉල්ලීම. ඒ වගේම ක්‍රියේට සුපර් ග්‍රේඩ් කියන ඉල්ලීම ඩැට් එක. ඒ වගේම ෆික්සේෂන් ඔෆ් එක්ස්ට්‍රා ඩියුටි අලාවන්ස් එක. මේ ටැක්ස් පිළිබඳව නම් රජයට අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න වෙනවා. එතකොට ගරු සභාපතිතුමනි, සමාවෙන්න නියෝජ්‍ය කතානායකතුමනි, මේ එක ශේෂයක් ගැන අපි කතා කරන්නේ. දැන් මාව ඇවිල්ලා හම්බුණා අපේ රටේ සාත්තු සේවක කණ්ඩායම්. ඒ අය මොකද්ද කිව්වේ? මේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාරගත්ත එක් එක් ඇමතිවරු, උදාහරණයකට නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා ගෙනල්ලා බදුල්ලෙන් මේ නිලධාරීන්ව පත් කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා පොළොන්නරුවෙන් මේ නිලධාරීන්ව පත් කරලා තියෙනවා. මෙහෙම ඇමතිවරු පත් වෙනකොට තම තමන්ගේ ප්‍රදේශයන් දිස්ත්‍රික්කයන් වල ඒ නිලධාරීන්ව රෝහල් වලට රටේ හැමතැනම දාලා තියෙනවා. මේ අයට හම්බෙන පඩිය රුපියල් 45,000ක වගේ ඉතාමත් අල්ප මුදලක්. මේ අය බෝඩින් වෙලා ඉන්නේ. එතකොට වේල් දෙකක් විතර කන්නේ අතේ වියදමින්. ගෙදර ඉන්න දරුවන්ට බිරිඳට කීයක් දරින්න පුළුවන්? ප්‍රවාහන පාසුකම් කියලා මහ ලොකු දෙයක් හම්බෙන්නේ නැහැ. යුනිෆෝම් එකට හම්බෙන්නේ රුපියල් 10,000ක් නැත්තම් 12,000ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතකොට අපි මෙච්චර උජාරුවෙන් කතා කරන අපේ සෞඛ්‍ය ශේෂය, අපි ආඩම්බර වෙන සෞඛ්‍ය ශේෂය, අපිව ආඩම්බර කරන තත්ත්වයට පත් කරපු ඒ නිලධාරීන්ට අපි සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියනවද කියන එක පිළිබඳව අපි හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ හැමදේම රජයට දෙන්න බෑ. හැම වෙලේම පඩි වැඩි කරන්න බෑ. හැම වෙලේම දීමනා දෙන්න බෑ. හැබැයි රජය මේ රාමුවෙන් පිට බලන්න ඕනේ. Think out of the box. Think out of the box. කොහොමද මේ සෞඛ්‍ය ශේෂයෙන් ධනෙ උපාදනය කරලා ඒ ධනය මේ සෞඛ්‍ය ශේෂයට වැඩ කරන ඒ නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට ලබා දෙන්නේ? ඒ අයට ආත්ම තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නේ සහ ගුණාත්මක සෞඛ්‍ය පද්ධතියක් තුලින්, ප්‍රමිතියක් සහිත සෞඛ්‍ය පද්ධතියක් තුලින් රෝගීන්ට සහ මේ රටේ අහිංසක ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ටික සපයන්නේ කියන මෙන්න මේ සමීකරණය නිර්මාණය කර ගැනීමට
කර්මන්තවදා මිනිත්තු 3ක් කාලය
සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මමත් විදේශ රටක සෞඛ්‍ය අධ්‍යාපනය ලැබපු වෛද්‍යවරයෙක් හැටියට විශේෂයෙන්ම මේ රටේ පිළිගත්ත, ලෝකය පිළිගත්ත වෛද්‍ය විද්‍යාල 1000ක් ඇතුල් වෙන දරුවන්ට ඒ අයට පුළුවන්කම ලැබෙනවා අද දිනේ ඉඳන් Act 16 කරලා ERPM එක කරලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුල් වෙන. මම හිතන්නේ ඉතාමත් ප්‍රගතිශීලී වැඩපිළිවෙලක්. අපි විපක්ෂයේ ඉඳන් ඒ පිළිබඳව ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඒ වගේම මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ සෞඛ්‍ය ශේෂය කඩාගෙන වැටෙනකොට එදා කෙහෙලිය රඹුක් වැල්ලලා Human Immunoglobulin ගෙනල්ලා Propofol ගෙනල්ලා මේ රටේ අහිංසක මිනිස්සුනි ජීවිත විනාශ කරනකොට අපිට කොන්දක් තිබුණා මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න. අද ඒකේ ප්‍රතිඵල ඒ පාපකර්මයට දායක වෙච්ච ඒ අය අද භුක්ති විඳිනවා. හැබැයි මතක තියාගන්න, මෙවැනි තත්ත්වයන් අනාගතේවත් ඇති නොවන අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනාගතයේ හෝ මෙවැනි ඇමතිවරු දූෂිත ඇමතිවරු නිලධාරීන් පත්තලා මේ වගේ දේවල් නොකරන්න අවශ්‍ය කරන නීති පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මම සුබපතනවා අපේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ මැතිණියටත් ඒ වගේම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාටත් ප්‍රගතිශීලී කාරණා මේ සෞඛ්‍ය ශේෂයේ දැන් වර්තමානයේ ඔබතුමියන්ලා කරලා තියෙනවා. ඒ වගේම අපේ පළවෙනි කාරණේ බවට පත් වෙන්න ඕනේ මේ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒකට අවශ්‍ය කරන ඖෂධ ටික ප්‍රමිතියෙන් සහිත ඖෂධ ගෙනීම සඳහා කටයුතු කරන්න අපි උනන්දු වෙන්නට අවශ්‍යයි. ඒ වගේම මේ රටට අවශ්‍ය කරන පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපනයට අවධානය අපි අනිවාර්යයෙන් යොමු කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ රටේ බුද්ධි වර්ධනය අපිට තියෙන මානව සම්පත දියුණු කිරීම තුලින් ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. අද ඉන්දියාව ඒ තැනට ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව ඒ තැනට ගිහිල්ලා තියෙන ඉඳ තමයි ඉන්දියාව තවදුරටත් විදේශ වෛද්‍ය සිසුන්ට එන්න අවකාශය අහිමි කරලා නීට් එක්සෑම් එක වගේ එක්සෑම් පවත්වලා තමන්ගේ විශ්වවිද්‍යාලවල තමන්ගේ දරුවන් ඉගෙන ගන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා තියෙනවා. අපි තාම එතෙන්ට ගිහිල්ලා නැහැ ගරු සභාපති.
කාලය අවසන් වෙන ගරුමන්තවා.
නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි එතෙන්ට යන්නට අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරමු. විශේෂයෙන්ම මේ අවස්ථාව අපි දෙමු ලෝකයේ අනිත් රටවල්වල දරුවන්ට අපේ රටේ අවිල් ඉගෙන ගන්න. එංගලන්තේ වගේ විශේෂයෙන්ම දියුණු වෙච්ච රටවල්වල දරුවෝ කැමති සෞඛ්‍ය ශේෂය පිළිබඳව අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න ඉලෙක්ටිව්ස් වලට ලංකාවට එන්න ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික අපි නිර්මාණය කරමු කියමින් මට කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
භවංශිතේ ගරුවන්තවා ගරු ප්‍රේමනාසි 12 තැමැත්තුමා.
සුති නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ අද දිනේදී නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාගෙන් හිස් වෙච්ච ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සෙක්ටෝරියල් ඕවර් සයිට් කමිටියේදී එතුමා ඒ හිස් වූ ධූරය සම්බන්ධයෙන් අද අපේ එල්ලාවල මන්ත්‍රීතුමා සභාපති ධූරයට පත් වුණා. එතුමාට සුභාශිෂ එක් කරනවා. මම හිතන්නේ නිවුස් ෆස්ට් එකේ වැරදි ප්‍රවෘත්තියක් ගියා මම සභාපතිට පත් වුණා කියලා. එතුමාට නලින් එල්ලාවල මන්ත්‍රීතුමාට මගේ සුභ පැතුම් එක් කරන ගමන්ම මම හිතනවා අද විශේෂයෙන්ම අපිට මේ පාර්ලිමේන්තුව තුළ මේ විවස්ථාදායකය තුළ වෙන ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් තමයි මේ අනපනත් විනාශ කරලා සංශෝධනය කරලා ඉදිරියට ගියන එක. විශේෂයෙන් අපි කවුරුත් දන්නවා අපේ රටේ දරුවෝ විදේශ රටවලට ගිහිල්ලා වෛද්‍ය අධ්‍යාපනය ලැබලා ඒ අය මේ රටට එනකොට විනාශ විය යුතු යාවත් කාල විය යුතු නීති දෙකක් තමයි අද මේ ආකාරයට වෙනස් වෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා දීර්ඝ කාලයක් තිස්සේ මේ දරුවෝ අධ්‍යාපනය ලැබලා අපේ රටේ වෛද්‍ය සභාව තුලත් අධ්‍යාපන අපේ සස්දාගත ක්‍රමවේදය තුල නැවත විභාග කරලා තමයි වෛද්‍ය වෘත්තිකය හැටියට පිළිගන්නේ. සමහර අවස්ථාවලදී මේ අදාළ විශ්වවිද්‍යාල තෝරා ගැනීම තුල අපේ අමාත්‍යතුමාලා පැහැදිලි කරා වගේම මේ විශ්වවිද්‍යාල තෝරා ගැනීම තුල විශේෂයෙන්ම මුල් අංක සහිත විශ්වවිද්‍යාලය එකේ සිට 1000 දක්වා කිසිම වෙලාවක ඒ විශ්වවිද්‍යාල ස්වේච්ඡාවෙන් ඇවිල්ලා මේ දරුවන් ඇතුළත් කිරීම සඳහා අපේ රජයෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ. ඒ අයට ඒ අවස්ථාව ලබා දීම සඳහා මේ විනාශ කිරීම තුළ මුල් විශ්වවිද්‍යාලවල ඒ රැන්ක් එක එකේ සිට 1000 දක්වා තියෙන විශ්වවිද්‍යාලට ඔය කියන අවසර ගැනීම ඔය කියන ඒ අවශ්‍යතා සපුරීම මේ රජියත් සමග අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාර්ය සම්බන්ධයෙන් මේ නීතිය වෙනස් කිරීම ඉතාමත් කාලෝචිත දෙයක්. මොකද හේතුව මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම සමහර රාජ විශාල වශයෙන් ඔක්ස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල ලංකාවේ ප්‍රවිලා ඔය කියන අවසර ඉල්ලිය ගැනීම අවස්ථාවක් නැහැ. මොකද ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මේ විශ්වවිද්‍යාල විශාල තරංකාරීත්වයක් තිබෙනවා. නමුත් එවැනි දරුවන්ට ඒ විශ්වවිද්‍යාලට ඇතුළත් වීමට හැකියාව තියෙන දරුවන්ට ඒ අවශ්‍ය ඉඩ ප්‍රස්තාව අපි ලබා දිය යුතුයි. ඒ නීතිය ප්‍රායෝගික නොවන නීතියක් බවට පත් වෙන නිසා එය සංශෝධනය කිරීම කළ යුතුයි. ඒ එකම විශේෂයෙන්ම සමහර ලාවට අපි කවුරුත් දන්නවා අපේ රටේ අපේ රටේ පුරවැසියෝ තමන්ගේ ප්‍රථම උපාධිය සහ පෝස්ට් ග්‍රැජුවේට් එක පශ්චාත් උපාධිය දෙකම වෛද්‍ය වෘත්තියට අදාළව විදේශ රටවලදී ලබාගෙන ඉන්න පුළුවන්. ඒ අයට ඒ උපාධි දෙකම ලබාගෙන ඉනීම තුළ ඒ අයටත් යම් ආකාරයේ අපේ රට තුළ නැවත වතාවක් අපේ රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළ මේ නීති වෙනස් කරලා ප්‍රථම උපාධි සහ දෙවන උපාධි දෙකම ගත්ත අපේ රටේ පුරවැසියන්ට ඒ අවස්ථාවයි දරුවන්ට ලබා දෙන්න මේ නීතිය වෙනස් කිරීම ඉතාමත් උචිතයි කියන කාරණය මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් විවස්සදායකය ගැන අද බොහෝමයක් දෙනෙක් කතා කරද්දී විවස්සදායකය අඩලුරුව ලක් කරද්දී දැන් අපි කවුරුත් දන්නවා පෞගී කාලේ පුරාවටම මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ, මේ පාර්ලිමේන්තුව වහන්න ඕනේ, මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න ඕනේ කියලා බොහෝමයක් දේශපාලඥයෝ පෞගී කාලේ පුරාවටම ප්‍රකාශ කළා. මම හිතන්නේ ඒක කිව්ව විතරක් නෙමෙයි බොහෝ පුන පුනා අදටත් කියනවා මේ කියන தত্ত্বය තුල අපි අරගලකරු කාර්යය හැටියට අපි ඉස්සරහට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා නම් මේ අරගලේ නියම ස්වභාවය අපිට දකින්න පුළුවන් කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට අද හොඳ උදාහරණ දෙකක් ලැබිලා තියෙනවා එදා අපේ රටේ தত্ত্বය සහ කොහොමද අද බංග්ලාදේශයේ තියෙන தত্ত্বය ගැන කතා කරනකොට. එදා අපිට මේ රට හමුදා පාලනයකට හෝ මේ රට බාර ගන්න කෙනෙක් නැතිවීම තුල මේ රට ඉදිරියට ගියා නම් අද බංග්ලාදේශයට අත් වෙලා තියෙන ඉරණම තමයි අපිට ලැබෙන්නේ. අපි මේක ගැන නිරන්තරයෙන් ප්‍රකාශ කරන්න හේතුව, මේ ගැන කතා කරන්න හේතුව අපි දිගින් දිගටම දකිනවා මේ කියන தত্ত্বය තුල කොහොමද පුද්ගලයාගේ ජීවිත විනාශ වෙන්නේ, මේ මානුෂීය අයිතිවාසිකම් විනාශ වෙන්නේ ජීවිතවලින්. මේ බංග්ලාදේශ රටවැසියෝ කොහොමද වන්දි ගෙවන්නේ කියන කාරණා අපි කවුරුත් දන්නවා. දැන් ඊයේ දිනේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංචාරක හෝටලයක් ගිනි දිනෝ මේ අරගලකාර ගිනි දියලා එහි හිටපු සංචාරක 24 දෙනෙක් පණ පිටි පිලිස්සලා මියන්නේ. මම හිතන්නේ අද අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුල අපි විශාල ප්‍රමාණයක් විශාල මුදල් ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. අපිට පහුගිය කාලේ කොවිඩ් වසංගතය තුළ සංචාරකව මෙරට රාපු නැති නිසා තමයි අපිට එක හේතුවක් තමයි අපිට මේ ආර්ථික අගාධයෙන් අපි වැටෙන්නේ. දැන් මේ රට එක දුරකට එක තත්ත්වයකට ස්ථාරව යන ගලාවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන්ගේ ඉල්ලීමක් කරනවා, බොහොම සිහිපත්ියක යුතුව ඔබට නැවත අතීතයට යන්න අවශ්‍ය නැහැ. ඔබට මේ ආසියානු කලාපයේ තවත් රටක් තුල මිට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පැවති තත්ත්වය ඔබට මැනවින් සිහි කරගන්න පුළුවන් කියන කාරණා මතක් කරන්න කැමැති. මේ ඉතාමත් අපූර්වට ගොඩනැගෙන සංචාරක ව්‍යාපාරයට ඉදිරියට ගිහිල්ලා මෙවැනිම තත්ත්වයක් නිර්මාණය වුණොත් අපිට මොකද්ද අත්වන ඉරණම කියන කාරණය අපි ඉතාමත් පැහැදිලිව කල්පනා කරන්න ඕනේ. අද ඔය කියන ජේවීපී එකේ ලාල්කාන්ත මන්ත්‍රීතුමාලා එක පැත්තකින් කියනවා මේ පාර්ලිමේන්තුව වටලන්න ඕනේ, මේ පාර්ලිමේන්තුව අල්ලන්න ඕනේ, මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ. දැන් මේ අද කතා කරන අනපනත් මේ අද කතා කරන වෙනස් වීම තුල මේ සහනය ලැබෙන්නේ මේ රටේ පුරවැසියන්ට නෙමෙයිද? ප්‍රගතිශීලී නීති සංශෝධනයක් නෙමෙයිද මේ වෙන්නේ? හැබැයි මේ අය තවදුරටත් ප්‍රකාශ කරන්නේ මොකද්ද? අරගලය ජයගන්න, අරගලය තවදුරටත් ව්‍යාප්ත කරන්න අපිට පාර්ලිමේන්තුව අත්පත් කරගන්න තිබ්බ කියන ඒ පැසිස්වාදී ක්‍රමවේදය තමයි ඒගොල්ලෝ අදටත් ප්‍රකාශ කරන්නේ. ඒක තවදුරටත් අරගලකාරයේ කියපු කාරණයට එහාට ගිහිලා බොහොම මෑතකදී එතුමා ප්‍රකාශ කරනවා අපිට සිද්ධ කරගන්න බැරි වෙච්ච දේ එකම දේ තමයි පාර්ලිමේන්තුව අත්පත් කරගන්න බැරි වෙච්ච එක. මම හිතන්නේ ගම්ම පිළමැත්තුමා කිව්වා. මම විශ්වාස කරනවා දැන් මේ පුද්ගලයාම කියනවා අපි ගමට අධිකරණ බලය දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් භයංකරයි. අපි ඊයේ දිනේදී දැක්කා බංග්ලාදේශයේ නඩු අහනවා, තීන්දුව දෙනවා, ඒ වෙලම එල්ලනවා. මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ අයගේ අවශ්‍යතාවයත් මේකද? ගමට අධිකරණ බලය දෙනවා කියන්නේ මේ කාරණේද? තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ බලයේ තියෙන තමන්ට තියෙන බලය ප්‍රකාරව තමන්ගේ හිතවතුන්ට බලය දීලා ගමට අධිකරණ ගෙනියනවා කියන්නේ අද අපිට බංග්ලාදේශයේ දකින්න තියෙන මේ ක්‍රියාවලියමද කියන කාරණය අපිට අහන්න ඕනේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට විශාල ගැටලුවක් තියෙනවා. මේ විදිහට මේ රටත් ඒ අරාජිකත්වයට ගෙනියන්නද මේ අය උත්සාහ කරන්නේ. එතකොට එහෙම අරාජිකත්වයකට ගෙනියනකොට මේක වැළැක්වුවේ කවුද? දැන් අපේ හිතවත් හර්ෂ මන්ත්‍රීතුමාගේ ට්විටර් එකේ තිබ්බ gigantic challenge for anyone to save the country, take the challenge. එහෙම තමයි ප්‍රකාශ කරලා තිබ්බේ. හැබැයි අපි කවුරු පිළිගන්න ඕනේ? එතකොට මේ බාරගත්ත අභියෝගය, මේ අර්බුදය අපි බලාගත්ත අභියෝගය.
ඕඩර් ප්ලීස් ගරු රමේෂ් පැතිරිණ මහත්මයා, දිවාහාරයේ නැතකා කටයුතු කිරීමට ස්වභාවිකවද?
ස්වභාවිකයි.
හොඳයි හොඳයි ගරු මහත්මයා,
ඒ අභියෝගය බාරගත්ත රණලි ක්‍රමසිංහ මහත්මයා, අද ගම්මන්පිල මහත්මයා වුණත් එතුමාගේ ප්‍රකාශය තුළ ගම්බේ වෙන්නේ මේ අර්බුද හමුවේ, මේ නායකත්වයේ පෙන්වීම හමුවේ රණලි ක්‍රමසිංහ මහත්මයා රටට විශාල වශයෙන් ඉදිරිගමනක් අත්කරලා තියෙනවා. කවුරුත් බෑ කියපු දේ, කාටත් අමාරුයි කියපු දේ එතුමා ඉස්සර කළ තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ බංග්ලාදේශය තුළ මේ තියෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, මේ විදිහට නීතිය අතට අරගෙන ඒ වෙලම නඩු අහලා ඒ වෙලම මිනිස්සු එල්ලලා මේ කරන විනාශය සම්බන්ධයෙන් අපි අවදීන් සිටිය යුතුයි පුරවැසියෝ හැටියට. දැන් මම දැක්කා අද බොහෝමයක් දෙනෙක් ප්‍රකාශ කරනවා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයත් එක්ක විශාල වශයෙන් කණ්ඩායම් එකව වෙනවා කියලා. දැන් අද කියනවා දලස්සලහප් පෙරුම් මහත්මයා එකතු වෙනවා කියලා. දලස්සලහප් පෙරුම් මහත්මයා එකතු වීම අරුමයක් නෙමෙයි. මීට අවුරුදු දෙකට ඉස්සෙල්ලා මේ ජනාධිවරණය තුල, ජනාධිපතිවරයා පත් කිරීම තුල, කාරණය තුල දලස්සලහප් පෙරුම් මහත්මයාගේ අගමැතිය අපේක්ෂකයා වුණේ සජිත් ප්‍රේමදාස මහත්මයා. මේක නිකන් හරියට ගෙදරින් ඉඳලා පොඩ්ඩකට එළියට ගිහිල්ලා ආපහු මං ගෙදර එනවා වගේ වැඩක්. දැන් තව ටිකක් දවසකට ගියොත් එහෙම කියයි මුජිවර් මන්ත්‍රීතුමත් සජිත් ප්‍රේමදාස මහත්තයාට එකතු වෙයි කියලා. තව ටිකක් දවසකට ගිහිල්ලා කියයි මරික්කර් මන්ත්‍රීතුමත් සජිත් ප්‍රේමදාස මහත්තයාට එකතු වෙනවා කියලා. ඒ නිසා මං හිතන්නේ මේ අපිට පුදුම වෙන දෙයක් නැහැ. සමහර මන්ත්‍රීවරු, අපෙන් ගිය මන්ත්‍රීවරු, අපේ විපක්ෂ වාඩිලා හිටපු මන්ත්‍රීවරු අද සජිත් ප්‍රේමදාස මහත්තයාට එකතු වෙලා තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නේ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක අපෙන් ගිය මන්ත්‍රීවරු එකතු වුණාම ඒ අපේක අපිට තිබ්බ දෝෂාරෝපණ කිසි දෙයක් නැහැ. ඒ සජබේ ඇතුළේ තියෙනවා පුදුම විදිහේ ප්‍රතිශෝධන යන්ත්‍රණයක්.
ගරුවන්තයා තමයි මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ඕනම වැඩිකාරෙක් කුමාරට අනිත් පැත්තට ගිය ගමන් ගරු නියෝජක කතානායකතුමනි සුපිරිසිදු වෙනවා. ඊට විතරක් නෙමෙයි ඒ අයට අමාත්‍ය දුරත් ලැබෙනවා. දැන් හිතමුකෝ අපේ ආර්ථික උපදේශක නාලගොඩේව මහත්මයා සජබෙට ගියාම සජබ හිතලු ආණ්ඩුවේ ආර්ථික ඇමති. එතකොට අපේ චරිත හේරත් මහත්මයා ගියාම සජබ ආණ්ඩුවට සජබ හිතලු ආණ්ඩුවේ මාධ්‍ය ඇමති. අපේ හිටපු ජී.එල්. පීරිස් මහත්මයා සජබ හිතලු ආණ්ඩුවට ගියාම ඒ සජබ හිතලු ආණ්ඩුවේ අධිකරණ ඇමති. අපේ පොහොට්ටුවෙන් එල්ලපත් වෙච්ච අපේ ආණ්ඩුවේ හිටපු සඳිම වීරක්කොඩි මන්ත්‍රීතුමා සජබට ගියාම සජබ හිතලු ආණ්ඩුවේ කණිච දෙල් ඇමති සුපිරිසිදු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ එකහුවීම සම්බන්ධයෙන් අපිට විශාල ගැටලුවක් නැහැ. මේ අය අපිත් එක්කම ඉඳලා දැනටමත් විපක්ෂ ඉඳලා සජපයත් එක්ක එකතු වෙච්ච අය. මම පුංචි කාර්යයක් මතක් කරනවා. ඊයේ දිනේදී අරගල කරුවන්, ඒ ඔහුගේ නම නිරෝෂාන් විතානගේ, ඉතාමත් පැහැදිලිව එතුමා ප්‍රශ්නයක් මතු කරනවා. එතුමාගේ මාධ්‍ය ප්‍රකාශන තුළ එතුමා කියනවා අරගලේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා ජනාධිවරය බාරගෙන රට ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාවක් හෝ ආත්ම විශ්වාසයක් සැලසුමක් නොතිබුවව ඒ අය සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සාකච්ඡාවක් කරනවා පැය 3කට අධිකව. ඒ අවස්ථාවේ අභියෝග බාර ගැනීමට අරගල කරුවත් එක්ක තිබ සාකච්ඡාව තුළ එතුමා මේ අර්බුදයේ හමුවේ නායකත්වය දෙන්න එතුමා මැළිවෙනවා. ඒක අරගල කරුවෝ කියන්නේ ඒක ඒ සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරේ නැහැ. මොකද දිගින් දිගටම අපි ඊයේ දිනේදී මතු කරපු කාරණාවක් සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වේ අපි කොන්දේසි සහිතව මේ ඉල්ලීම කරා. කොන්දේසියක් දාලා තමයි අපි මේ ලිපිය ලිව්වේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ කොන්දේසි දානවා වැඩ නොකරන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ රටේ පුරවැසියන්ට කියන්නේ මේ පාර්ලිමේන්තුව සම්බන්ධ එක පැත්තකින් එක පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණයක් උත්සාහ කරනවා, මේක වැඩක් නැහැ කියලා මේක විනාශ කරන්න ඕනේ කියන කාරණේ මතක් කරනවා. ඒකම ඒ පැසිස් දේශපාලන යාන්ත්‍රණයේ ලාල්කාන්ත මන්ත්‍රීතුමා කියනවා අධිකරණ බලය ගමට දෙන්න ඕනේ කියද්දී අපිට පේන්න තියෙනවා බංග්ලාදේශයේ අධිකරණ බලය ගමට දීලා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අවධානම මේ ගැටලුකාරී තත්වය අපි පැහැදිලිව අවබෝධ කරගත යුතුයි කියන කාර්යය මේ අවස්ථාව මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.